You're with SBS Radio.
සතියක් ගෙවිලා සිකුරාද දවස නැවතත් ඇවිල්ලා සිකුරාද දවසේ නිත්‍ය විශේෂාංගයේ සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනින්න අපිසෝදානම් වෙන්නේ ගෙවි යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතුවිති සොයා බලන්නයි අපේ මේ සූදානම. ලංකාවේ දේශපාලනය වගේම ලංකාවේ ක්‍රීඩා පිටියත් මේ දවස්වල හරිම උණුසුම්. ඉතින් ඒ තතුවිති දැන කියා ගන්නට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා අපේ සුපුරුදු හිතවතා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. අයිබෝන් සුබෝදසනක් රංගන.
අයිබෝන් මදුර සුබෝදසනක්.
අපි අපේ කතාව ආරම්භ කරන්නේ හෙට දවසේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ පිළිබඳව කතා බහ කිරීමෙන්. කොහොමද රංගන මේ දවස්වල සූදානම් ශ්‍රී ලංකා කණ්ඩායමේ?
අදර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී තමන්ගේ ප්‍රථම තුන් දින පුහුණු තරගයට සහභාගී වී සිටින්නේ. එම තරගයේ ජයපරාජයෙන් පුරවයිනිමාවට පත් වුණේ. එදී ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ප්‍රථම එලිම සඳහා ලකුණු 210ක් ලබා ගත්තා. එහිදී අන්තිම මැචින් සමත් වුණා ලකුණු 128ක් ලබා ගන්නට. කෙසේ වෙතත් ධනෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් වික්‍රම යන තිදෙනාම ලකුණු නොලබා එම ඉනිමේදී ගෙවී යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනය වුණු අවස්ථාවන් අපට දක්නට ලැබුණා. පසුගිය සතියේදී කෙසේ වෙතත් නවසීලන්තයේ තමන්ගේ ප්‍රථම ඉනිමට ලබා ගත්තේ ලකුණු 270ක් පමණයි කඩුලු 8කට. ඉන් අනතුරුව නම් ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 5කට ලකුණු 321ක් ලබා ගනිමින් ඉහළ දක්ෂතාවක් පන්නට සමත් වුණා. එම ඉනිමේදී ධනුෂ්ක ලකුණු 83ක් වගේම කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් ලබා ගන්නට සමත් වුණා. නිරෝෂන් වික්‍රමලත් ලකුණු 43ක් ලබා ගත්තා. ඒ අනුව තමයි තරගයේ තුන්වන දිනේ නිමාවට පත්වන විට නවසීලන්ත කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමට කඩුරු 2ක් ලැබී ලකුණු 139ක් ලබාගෙන සිටීම නිසාවෙන් තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා. ඒ අනුව එම තරගයේදී ශ්‍රී ලංකා පිටිකරුවන් වගේම පන්දු යවනන් නවසීලන්ත තනතිරුවලට යම් ආකාරයකින් පුරුදු බවට අපට අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව තමයි එක දිනේදී වෙලින්ටන් වීදී ප්‍රථම ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ. මෙම තරගයට පෙර ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් ඇති වුණා. ඒ තමයි නවසීලන්තයේ සහ පාකිස්තානයේ අතර නිමාවට පත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයේ පරාජිත පත්වීම නිසාවෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ 7 වන ස්ථානයේ සිට 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා. මේ වන විට නවසීලන්තයේ සිටින්නේ 10 වන ස්ථානයේ. එසේ වෙතත් මෙම තරගාවලියේ යම් ආකාරයකින් ශ්‍රී ලංකාව 1.0ක් ලෙස ජයගත ගොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 96 දක්වා 2.0 ලෙස ජයගත ගොත් ලකුණු 98 දක්වා ඉහළ ගංවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා. එසේ වෙතත් මේ තරතිරිවල ස්වභාවය සහ ශ්‍රී ලංකාවේ දක්ෂතා දෙස බලන විට මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම ඉතාමත්ම අභියෝගාත්මක කාරණයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තයේ අතර ටෙස්ට් ක්‍රිකට් වංශකතාව ආරම්භ වන්නේ 1983 වසරේදී. එම ප්‍රථම තරගයේ ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 25කින් පරාජිත පත්වනවා. ඒ අතරතුර මේ දක්වා තරඟ 31ක් පවත්වා තිබෙනවා. නවසීලන්තයේ ජයග්‍රහණ 14ක් සහ ශ්‍රී ලංකාව ජයග්‍රහණ 8ක් හිමි කරගෙන තිබෙනවා. ඒ අතර වාරයේ තරඟ 10ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී තිබෙනවා. අවසන් වතාවට ශ්‍රී ලංකාව සහ නවසීලන්තයේ තරඟ වැඩිමේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදී එම තරගාවලිය පැවැත්වුණේ නවසීලන්තයේදී. එහිදී ශ්‍රී ලංකාව 1.0ක් ලෙස එම තරගාවලිය පරාජිත පත් වූ බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව සෙට දිනේදී ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවට අතිශයින්ම අභියෝගාත්මක ටෙස්ට් තරගාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම ඒ ශ්‍රී ලංකාවේ නායක දිනේෂ් චන්දිමාල්ටත් අභියෝගාත්මක තරගාවලියක් වන බවට මේ වන විට ශ්‍රී ලංකා තීරීම් කමිටු සභාපතිවරයා යම් ආකාරයක යුගයක් පළ කර තිබෙනවා. ඒ තමයි විමුක් කරුණාරත්න තමයි මේ තරගාවලියේදී ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස පත් කර තිබෙන්නේ. අසංකද මෙල් මහතා සඳහන් කර තිබුණා මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් වගේම එතෙක් උපනායකයා ලෙස කටයුතු කළ සුරංග ලක්පාලුත් තරගයක් පැවැත්වෙන අතරතුර පිටියේදී තීන්දු තීරණ ගැනීමේදී යම් ආකාරයක දුර්වලතාවක් පෙන්වන බව සමාජ කටයුතු ගොස් තිබෙන නිසාවෙන් විමුක් කරුණාරත්නව නායකත්වයට දක්වා පුහුණු කිරීමට තමන් බලාපොරොත්තු වන බව. ඒ අනුව මේ තරගාවලිය දිනේෂ් චන්දිමාල්ටත් යම් ආකාරයකින් අභියෝගාත්මක තරගාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. අපි බලමු එළබෙන සතියේදී අපට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු සම්බන්ධයෙන් කතා කිරීමට හැකියාවක් තිබෙනවා. මතුර
ඊළඟට අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියකටයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ටෙස්ට් තරගය ආරම්භ කරන්නට ඔන්න මෙන්න තියලා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනෙකු අනුයුක්ත කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දුව කළා තිනවා. එක් පුවතක් වාර්තා වුණේ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා වේලාවෙන්. හිටි හැටියෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වගේ හදිස්සි තීරණයක් ගන්න හිතුනේ ඇයි කියලා විස්තර වාර්තා වෙන්නේ මොන ආකාරයෙන්ද?
අදට මම හිතන්නේ 2017 වසර පුරාවට ශ්‍රී ලංකාව ලැබු දෙවැන්ත පරාජයන් ඉතිපස ප්‍රධානතම සාධකයක් බවට පත් වුණේ පිටිකරණ අංශය වගේම අඳුරැකීමේ අංශයේ ප්‍රදර්ශනය කළ අතිශයින්ම දුර්වල ක්‍රීඩා විනාශය. මේ නිසාවෙන් තමයි ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පීවර ගත්තේ ශ්‍රී ලංකාවේ පන්දු රැකීමේ නව පුහුණුකරුවා ලෙස ස්ටීව් වික්සන් පත් කිරීමට. ස්ටීව් වික්සන් කියන්නේ ජාත්‍යන්තරයේ ඉතාමත්ම අත්දැකීම් බහුල පුහුණුකරුවෙක්. ඔහුව පත් කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පළමුවෙන්ම තීරණය කළේ 2019 ලොකු පුතලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තුරු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේ එළබෙන දෙසැම්බර් මාස 24 වනදායි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ නව ශ්‍රීලංකාව අතර ක්‍රයිස්ට්චර්ච්ලිය ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිට ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහායක පුහුණුකරුවා ලෙසත් නව ශ්‍රීලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසත් මේක සරස් යුබික්සන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ පත්වීමත් සමගින් මෙතෙක් පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ මනෝජ් අබේවික්‍රමට හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට. එතෙක් ඔහු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ නිමාවට පත්වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස කටයුතු කිරීමට නියමිතයි. ස්ටීව් වික්සන් වයස අවුරුදු 64ක් වනවා මේ වන විට. ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් තරග 13කට සහ එක්දින ජාත්‍යන්තර තරග 6කට සහභාගී වී තිබෙනවා 1977 සහ 85 තරග වාරයේ අතරතුර. ඒ අනුව ඔහු කඩුලු රකින්නෙකු සහ මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකෙක්. ඔහුගේ පුහුණුකරුවෙකු ලෙස පසුගිය කාලවකවානුවේ දැක්වූ දක්ෂතා සැලකිලි ගැනීමෙන් පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහුව පත් කරගන්නට. මේ අතරතුර ඊයේ සවස තවත් අලුත් පත්කිරීමක් සිදු කෙරුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පිතිකරන පුහුණුකරුවා ලෙස ජොනතන් ලුවිස් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය කළා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු මෙම තරතුර බාර ගන්නා විට එංගලන්තයේ ඩර්හම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසයි කටයුතු කරමින් සිටියේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිත වන්නේ ශ්‍රී ලංකාව සහ නව ශ්‍රීලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිටයි. නැතිනම් ඔහුගේ පත්වීම සිදුවන්නේ දෙසැම්බර් මාස 30 වනදා සිට 2019 ලෝක පුතලාන ක්‍රිකට් තරගාවලියේ අවසානයේ දක්වායි. ඒ සමගින් පිලන් සමරවීර තමයි මෙතෙක් ශ්‍රී ලංකාවේ පිතිකරන පුහුණුකරුවා ලෙස කටයුතු කළේ. අප පසුගිය සති දෙකේදීම මදුර මේ වැඩසටහනේදී සාකච්ඡා කළා පිලන් සමරවීරගේ පුහුණුකාර ධූරය යම් ආකාරකින් මතභේදාත්මක බව පිතිකරුවන්ගේ තාක්ෂණයේ වෙනස්කම් සිදු කිරීම තුළ යම් ආකාරකින් නවක තරුණ පිතිකරුවන් ජාත්‍යන්තරයට ගැලපෙන මට්ටමට සකස් කිරීමට පිලන් සමරවීර එතරම්ම දක්ෂතා දක්වන්නේ නැති බව අප සඳහන් කළා. මේ නිසාවෙන් තමයි ඔහුගේ පත්වීම මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නැතිනම් ඉහළ දක්ෂතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ජොනතන් ලුවිස් පිළිබඳව කතා බහ කරන විට ඔහු එංගලන්තයේ වෙනුවෙන් පළමු පෙළ තරග 205කට සහභාගී වී තිබෙනවා. ලකුණු 10,281ක් රැස් කිරීමටත් සමත් වී තිබෙනවා. සමත් වයස අවුරුදු 48ක පුද්ගලෙක්. ඔහුගේ සේවය ලබා ගැනීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මේ පක්ෂයේ දෙක සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇස් දෙසිල්වා මහතා සඳහන් කර තිබෙන්නේ වර්තමානයේ ජාත්‍යන්තරයේ සිටින්නා වූ අත්දැකීම් බහුලම පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සහාය ලබා ගැනීම මත ශ්‍රී ලංකාව 2019 ලෝක පුතලාන ක්‍රිකට් තරගාවලියට ඉතාමත්ම විශ්වාසයෙන් යුක්තව මුහුණ දීමට හැකියාව ලබා ගන්නා බවයි.
හොඳයි, අපි පසුගිය සතියේදී ගෙනාව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ICC චෝදනා කරා. ඔහු බ්‍රිස්බන් නුවරට පැමිණියා. එහි පරීක්ෂණයට මුහුණ දෙන්න ඉන්න අනතුරුව පසුගිය සතියේදී වාර්තා වුණා ඔහුගේ පන්දු යැවීම සැක සහිත බවට 100%ක්ම ඔප්පු වෙලා තියෙනවා කියලා. මේ අනුව අකිල ධනංජයට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීම තහනම් කිරීමට ICC තීරණය කළා තියෙනවා. දැන් රංගන බොහෝ දිනක විශේෂම සමාජ ජාල හරහාත් නැගෙන දෙයක් උනේ මේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය වගේ ආසියාවේ අනෙක් අනෙකුත් රටවල පන්දු යවන්නට දඟ පන්දු යවන්නට විශේෂයෙන්ම මේ චෝදනා එල්ල වෙනවා මේ චෝදනා ඔප්පු වෙනවා ඔවුන් ජාත්‍යන්තර තරඟ වලින් ඉවත් කරනවා නමුත් ඉන්දියාවේ පන්දු යවන්නට මේ කාරණාව මේ විදිහටම බලපාන්නේ නැහැ කියලා මේ සිද්ධිය අපි පොඩ්ඩක් පැහැදිලි කරමු
වතුර ඔබ සඳහන් කළ කාරණාවේ යම් ශක්තිතාවයක් තිබෙනවා තර්කානුකූලව අපට හැකියාවක් තිබෙනවා මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අත්මදුර ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සම්බන්ධයෙන් කතා බහ කරන විට ඔහුගේ සමහර අවස්ථාවල පන්දු යැවීමේ ඉරියව්වේදී අපට පෙනී යනවා ඔහු පන්දුව දමා ගසන බව නමුත් ජාත්‍යන්තරයේ කිසිදු වීසුරුවරයෙකු ඉදිරිපත් වන්නේ නැහැ ඉන්දීය දඟ පන්දු යවන්නෙකුට හෝ කිසිදු පන්දු යවන්නෙකුට එරෙහිව චෝදනාවක් ගොනු කරන්නට ඒ තමයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතු බලය ජාත්‍යන්තරයේ සතු ඉන්දියාවේ බලය ඒ තමයි ඊට ප්‍රධානතම හේතුව තමයි වර්තමානයේ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්දියාවයි යනු ඉන්දියාවට අවශ්‍ය ආකාරයෙන් තමයි ජාත්‍යන්තරයේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මෙහෙවනු ලබන්නේ නමුත් අප මේ කාරණාව සම්බන්ධයෙන් විද්‍යාත්මකව කතා බහ කළොත් මදුර ඉන්දියාවට එරෙහිව විනිසුරුවන් චෝදනා එල්ල නොකිරීම ප්‍රශ්නාර්ථයක් වුවත් අනෙකුත් රටවල් වල පන්දු යවන්නන්ට එරෙහිව විනිසුරුවන් චෝදනා එල්ල කරන සෑම අවස්ථාවකම එය ජෛව යාන්ත්‍රික පරීක්ෂණයක් මගින් පරීක්ෂා කොට බලනවා එහිදී තමයි ඔප්පු වන්නේ යම් ආකාරයකින් මේ පන්දු යැවීමේ ඉරියාව ඔහුගේ අත වැළමිටෙන් නැමීම අංචක 15ට වඩා වැඩි නැමීමක් සිදුවනවා යන කාරණාව සම්බන්ධයෙන් මේ ජෛව යාන්ත්‍රික පරීක්ෂණයක් මගින් තමයි පරීක්ෂා කර බලන්නේ එහිදී වරදක් සිදුවන්නට හැකියාවක් නැහැ ඒ අනුව චෝදනාව එල්ල කිරීම පක්ෂග්‍රාහී වුවත් මේ පරීක්ෂණය අතිශයින්ම විද්‍යානුකූලයි ඒ නිසාවෙන් යම් ආකාරයකින් සිදු පන්දු යවන්නෙකුට හැකියාවක් නැහැ මේ පරීක්ෂණය ගැලවී යන්නට ඒ අනුව තමයි අඛිල ධනංජයගේ ඔප්පින් පන්දුව සහ ඔහුගේ දුක්රා පන්දුව යම් ආකාරයකින් මේ ආකාරයෙන් වැළමිටෙන් අංශක 15ට වඩා නැමෙන බවට ICC තීරණය කර තිබෙන්නේ ඒ අනුව තමයි ඔහුට ජාත්‍යන්තරයේ පන්දු යැවීම සහනම් කර තිබෙන්නේ කිසිදු ජාත්‍යන්තර ප්‍රීමියර් ලීග් තරඟාවලියක ඔහුට පන්දු යැවීමට හැකියාවක් නැහැ නමුත් ශ්‍රී ලංකාවේ දේශීය තරඟවලදී ඔහුට පන්දු යැවීමට හැකියාව තිබෙනවා යම් ආකාරයකින් ඉදිරියේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව නැවතත් පරීක්ෂණයකට සහභාගී වී ICC පිළිගත හොත් ඔහුට හැකියාව තිබෙනවා ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වන්නට නමුත් මේ ඉතාමත්ම සැක සහිත අවස්ථාවක් බව සඳහන් කරන්නට ඕනේ ඊට පෙරත් ශ්‍රී ලංකාවේ මෙවැනි චෝදනාවට ලක් වූ කිසිදු පන්දු යවන්නෙකුට ඉන් අනතුරුව තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ජාත්‍යන්තරයේ දක්ෂතා දක්වීමට හැකියාවක් ලැබුණේ නැහැ සතිප් ප්‍රසිරනායක වගේම තරඟ කෞශල් උත් අපි උදාහරණ හැටියට ගතහොත් ඔවුන් මේ වන විට ජාත්‍යන්තර තලයේ දක්නට ලැබෙන්නේ නැහැ ඒ අනුව මේ චෝදනාවේදී අඛිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව සම්බන්ධයෙන් මා පෞද්ගලිකවම චෝදනාව එල් කරන්නේ මදුර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයටයි මක් නිසා දෙයක් ශ්‍රී ලංකාවේ පුහුණු කරුවන් රැසක් යටතේ තමයි අඛිල ධනංජය මේ ජාත්‍යන්තර තලයේ දක්වා පැමිණ තිබෙන්නේ විශේෂයෙන්ම ඔහු පසුගිය වසරක කාලය තුළ ජාත්‍යන්තරයේ ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වමින් සිටි ක්‍රිකට් එක්දින තරඟවලදී පසුගිය වසරේදී පමණක් කඩුලු 28ක් ටෙස් තරඟවලදී කඩුලු 27ක් නොගැලීමට සමත් වී තිබෙනවා ශ්‍රී ලංකාවේ දඟ පන්දු යැවීමේ පුහුණු කරුවා ප්‍රියල් විජේතුංග ඔහු සම්බන්ධෙනුත් අප පසුගිය සතිවලදී කතා බහ කළා ඇයි ඔහුට බැරි ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් ජාත්‍යන්තරයට ගැලපෙන මට්ටමට ගෙනෙන්නට කියලා ඔහුගේ වගකීමක් තමයි මදුර මේ සෑම දඟ පන්දු යවන්නේ හේම අතේ නැම්ම නැතිනම් වැළමිටේ නැම්ම සම්බන්ධයෙන් සාක්ෂණේ උපයෝගී කර ගනිමින් සොයා බැලීමට නැතිනම් ශ්‍රී ලංකාව තුළ තිබෙනවා එතරම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආශ්‍රේය කොටගෙන හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නැතිනම් ඉහළ දක්ෂතා වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් මෙම මධ්‍යස්ථානයේ කාර්යභාරය සම්බන්ධයෙන් අපට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා මෙහි වගකීම තමයි මේ ආකාරයේ ක්‍රීඩකින් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම නමුත් එවැනි දෙයක් සිදු වන්නේ නැහැ ඒ අනුව ශ්‍රී ලංකාවේ පුහුණු කරුවන් එවැගේම ප්‍රධාන පුහුණු කරු චාන්දික හතුරු සිංහ මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි ඇයි පිටියේ විනිසුරුවරයෙකු තමන්ගේ පියවි ඇසින් දැක මේ පන්දු යවන්නා පන්දුව දමා ගසන බවට චෝදනා කර එයින් අනතුරුව පරීක්ෂණයක් මගේ සනාථ කරගන්නවා නම් අපගේ පුහුණු කරුවෙකුට බැරි ඇයි පියවි ඇසින් හෝ නැතිනම් ශ්‍රී ලංකාවේ ඒ තාක්ෂණයේ පවතිනවා ඒ තාක්ෂණයට අනුව යම් ආකාරයකින් පන්දු යැවීමේ හැකියාවක් තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කොට පන්දු යවන්නාම නිවැරදි කිරීමේ හැකියාව තිබෙනවා මේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේදී වර්තමානයේ සිදුවන්නේ නැහැ අපට මතකයි අප මීට පෙරත් මේ සම්බන්ධයෙන් කතා බහ කළා මදුර 1995 දී මුරලීට එරෙහිව මෙවැනි චෝදනාවක් එල්ලවන අවස්ථාවේදී එවකට සභාපති තිලංග තුමතිපාල මහතා සඳහන් කර සිටියා කිසිදු ආකාරයකින් මුරලි පන්දුව දමා ගසන්නේ නැහැ. එසේනම් සමස්ත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ සහ මේ සිස්ටම් එකේම වැරද්දක් තිබෙනවා කියලා ඔහු පුහුණුකරුවන් කිහිප දෙනෙකු යටතේ මේක පෙර පන්දු යවා තිබෙන නිසා වෙයි. ඔහු පන්දු දමා ගසන්නේ නැති බවට ඔවුන් තර්කයක් ගෙනාවා. ඔවුන් සමත් රාජ්‍යන්තරයේදී ඔප්පු කරන්නට ඒ වගේ ජෛව යාන්ත්‍රික පරීක්ෂණයේ තුලිනුත් උත්සාහයා මුරිදරන් නිගොස් වුණා. මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නැතුව අනෙකුත් රටවලට ඇඟිල්ල දික් කිරීමෙන් මේ ප්‍රශ්නේ තවත් දිග්ගැසෙනවා විනා මදුර අපට කිසිදු ආකාරයකින් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරියේදී හෝ වගකීම යුතු ඉදිරියට පැමිණීමට නියමිත වන දඟ සම්බියවන්න මේ ආකාරයෙන් රැක බලා ගැනීමට අප දන්නා කාරණාවක් තමයි අකිල ධනංජයගේ මේ ඕස්තින් පන්තුව තමයි මේ ආකාරයෙන් දඹාගසන බවට විනිසුරුවන් තීරණය කර තිබෙන්නේ. ඔහුගේ ලෙග් ස්පින් පන්තුව සහ ගුඩ්ලි පන්තුව කිසිදු ආකාරයකින් නීති විරෝධී පන්දු යොමු කිරීමක් නොවේ. එසේනම් ඇයි අපගේ දඟ සම්බියේදී මේ පුහුණුකරුවන් අකිල ධනංජයව ඕස්තින් පන්තුව සහ දූස්රා පන්තුව සඳහා යොමු කළේ කියන ප්‍රශ්නාර්ථයක් මතුවනවා. ඒ සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණා නම් ඒ නිවැරදි කිරීමේ හැකියාව තිබුණේ අපගේ පුහුණුකරුවන් සතුව බවක් සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් මේ වන විට අකිල ධනංජයට අවස්ථාවක් නැහැ තරඟ සඳහා සහභාගී වන්නට. අපි බලමු ඔහු කොයි ආකාරයෙන් මේ අභියෝගයේ ජයග්‍රහණය කරමින් ඉදිරියේදී නැවතත් ජාත්‍යන්තරයට පිවිසීමට උත්සාහ කරාවිද කියන කාරණාව. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ තවත් කාරණාවක් තිබෙනවා. මදුර ශ්‍රී ලංකා ක්‍රිකට් විනවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා පෙබරවාරි මාස 7 වනදා. අපි දිනවල මාධ්‍ය වාර්තා පළ වුණා විනවරණය කල් ගොස් තිබෙන බවට. නමුත් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැවතත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා නියමිත පරිදි දිනටම ක්‍රිකට් විනවරණය පැවැත්වෙන බව. ඒ වගේම නාම යෝජනා බාර ගැනීම මේ වන විට සිදුවන බවටත්. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයත් මේ වන විට අස්ථාවර මට්ටමක පවතින්නේ. ඒ නිසාවෙන් වන්නටත් පුළුවන් මේ ආකාරයෙන් ක්‍රීඩකින් බේරා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොපවතින්නේ. අපි බලමු ඉදිරියේදී මේ නිලවරණයක් පැවැත්වීමෙන් පසුව නිසි පරිපාලනයක් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 2019 ලෝක පිතුලාන ක්‍රිකට් තරගාවලියට යොමු වන කාල සීමාවේදී කිසිදු ගැටලුවකින් තොරව ඒ සඳහා යොමු වීමට ඉඩ ප්‍රස්තාව උදා වේ කියා මදුර.
හොඳ, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ IPL නැත්නම් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට. විශේෂයෙන්ම දන්නවා පසුගිය IPL තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙන්දේසියේදී ලැබුණේ ඉතාම පහළ මට්ටමේ සැලකිල්ලක්. නමුත් මෙවර නැවතත් ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග කරලියට පිවිසලා තියෙනවා. IPL තරග වෙන්දේසිය පිළිබඳව තමයි අපි රංගන ඊළඟට අවධානය යොමු කරන්නේ. අපි කතා බහ කරමු අලුත්ම විස්තර.
ඉන්දිය රුපියල් කෝටි 2ක මූලික ලංසුවක් යටතේ ක්‍රීඩකින් 9 දෙනෙකු පමණයි ජාත්‍යන්තරයේ වාද්‍ය කර තිබෙන්නේ. ඒදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකින් 2 දෙනෙක් සිටිනවා ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්. ඔවුන් දෙදෙනාම පසුගියවර තරගාවලියට සහභාගී වූයේ නැහැ. ලසිත් මාලිංග නම් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙසයි පසුගියවර සහභාගී වුණේ. නමුත් මෙවර ඔහුට අවස්ථාව තිබෙනවා ක්‍රීඩකයෙකු ලෙස නැවතත් තරගාවලියට වන්නට. මෙවර 2019 IPL තරගාවලිය පැවැත්වෙන්නේ 12 වන වතාවටයි. එම තරගාවලිය දකුණු අප්‍රිකාවේදී හෝ එක්සත් අරාබි එමිරාජයේදී පැවැත්වීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඉන්දීය මහමැතිවරණය එම කාල සීමාවේදී පැවැත්වෙන නිසාවෙන්. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මදුර, අප මීට පෙර සඳහන් කළා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සතු බලකල සම්බන්ධයෙන් මේ IPL තරගාවලිය නිමාවට පත්වන්නේ මැයි මාස 19 වනදා. මේ නිසාවෙන් ලෝක පුතුලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ ජූනි මාස 2 වනදා. එම තරගයේ ජූනි මාස 5 වනදා දක්වා කල් දැමීමටත් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමත් වී තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ IPL තරගාවලිය නිමාවට පත්වීමෙන් පසුව දින 15ක විරේකයක් ක්‍රීඩකයින්ට අවශ්‍ය බව දක්වමින් මේ තමයි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය. අපි බලමු කොයි ආකාරයෙන් මෙවර IPL තරගාවලිය ක්‍රියාත්මක වේවිද කියලා. 12 වන වතාවට තමයි එළබෙන වසරේදී ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත වන්නේ.
හොඳයි, යාත්‍රාතුරේදී ආසියාවේ නැගීගෙන එන ක්‍රිකට් කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනිට ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් අවසාන තරගයට පිවිසලා තියෙනවා. රංගන, අපි ගැනත් අවසාන වශයෙන් කතා බහ කරමු.
පඳුර මූලික වටේදී ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ තරග 3-2 ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටේට පිවිසියා. යනු අවසන් පූර්ව වටේ තරගයේ පැවැත්මේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි. ආර්පේම දාස ක්‍රීඩාංගණයේ පැවැත්මේම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක ඉන් ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වුණා. බංග්ලාදේශයේ ලකුණු 237ක් ලබා ගත්තා. ඉඩ පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු දෙකක් තුන කඩුලු හයක් පමණක් ලැබී ලකුණු 241ක් ලබා ගැනීමෙන් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා. මේ ජයග්‍රහණය පිටුපස සිටියේ වමත් සිටිකරු කමිලු බෙන්ඩි. ඔහු පන්දු 88ක් තුල ලකුණු 91ක් ලබා ගන්නට සමත් වුණා 4 පහර 9ක් සමගින්. එවැගේම සඳුන් මීරක් කොඩි ලකුණු 47ක් ලබා ගත්තා. ඉද අමතරව දෙවන අවතල් පුර තරගයේ පාකිස්තානයේ කඩුලු 7කින් පරාජිත පත්කල ඉන්දියාව ජයග්‍රහණය හිමි කරගත්තා. ඒ අනුව එක දිනේදී අවසන් මහා තරගයේ ආර්තේම දාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර.
හොඳයි, ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතිය ක්‍රීඩා විග්‍රහයෙන් රංගන සෙනවිරත්න අපේ ක්‍රීඩා මාධ්‍යවේදියාට සමුදෙනවා. රංගන, අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ තොරතුරු අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන්. ප්‍රථම ටෙස්ට් තරගය නිමාවට පත් වුණේ ඉන්දියාවට ලකුණු 31ක ජයක් අත්කර දෙමින්. ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා ලකුණු 250ක් ලබා ගත්තා තම ප්‍රථම ඉනිමේදී. ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 235ක් ලබා ගත්තා සියලන්ම දැවි. ඉන් අනතුරුව ඉන්දියාව තම දෙවන ඉනිම සඳහා ලකුණු 307ක් ලබා ගැනීමට සමත් වුණා. නමුත් ඔස්ට්‍රේලියාවට තම දෙවන ඉනිමේදී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 291ක් පමණයි. ඒ අනුව ඉන්දියාව ප්‍රථම ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 31කින් ජය ගත්තා. ඉන් අනතුරුව අද දවසේදී ආරම්භ වෙනවා පර්ත් නුවරදී ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියානු දිවා සම්මත වේලාවෙන් උදෑසන 10:30ට. ඒ පුවතත් සමගින් අද දවසේදී අපි සතියේ ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු ගෙවිගෙන යන සතියේ උණුසුම් ක්‍රීඩා තතුවිතිත් සමග. සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
Enjoy more stories in your language by visiting sbs.com.au.